අයිබෝවන් දුවේ පුතේ තවත් අලුත් දවසක අපි හමු වෙනවා. 11 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව විෂය ඉදිරිපත් කරන්නට ඔබට අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමට පොතක් පෑනක් සූදානම් කරගන්න. ඒ වගේම ඔබගේ ගෘහ ආර්ථික විද්‍යාව පෙළ පොතෙහි 43 පිටුවට යොමු වෙන්න. අද අපි කතා කරන්නේ 5 වෙනි නිපුණතාව. ආහාර තෝරා ගැනීමේදී, ගබඩා කිරීමේදී හා සකස් කිරීමේදී ඒවායේ ගුණාත්මක ලක්ෂණ පවත්වා ගනි. එහි නිපුණතා මට්ටම 5/3. ආහාර තෝරා ගැනීමේදී, ගබඩා කිරීමේදී හා සකස් කිරීමේදී ඒවායේ ගුණාත්මක ලක්ෂණ රැකගැනීමේ දුෂ්කරතා අවම කර ගැනීමට ක්‍රියාත්මක වෙයි. මේ මාතෘකාවට පිවිසෙන විට ප්‍රධාන කොටස් 3කට අපට යොමු වෙන්න පුළුවන්. අපි බලමු මොනවද මේ කොටස් 3 කියලා. ආහාර තෝරා ගැනීම, ආහාර ගබඩා කිරීම, ආහාර සකස් කිරීම. මම නැවත කියන්නම්. ආහාර තෝරා ගැනීම, ආහාර ගබඩා කිරීම, ආහාර සකස් කිරීම. මොකද්ද පුතේ ආහාර තෝරා ගැනීම කියන්නේ? අපි ගොඩක් වෙලාවට ආහාර තෝරා ගැනීමේදී අලුත් ආහාර වෙත තමයි අපේ ඇස් යොමු වෙන්නේ. ඒ කියන්නේ එළවලු, පළතුරු, මේ ආහාරවල නියමිත වර්ණය, සුවඳ, වයනය තියෙන්න ඕන. නියමිත වර්ණය කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් කැරට් වල තැඹිලි පාටක් තියෙනවා. පලා වර්ගවල කොළ පාටක් තියෙනවා. ඊළඟට සුවඳ කියලා කියන්නේ සමහර ආහාරවලට ආවේනික වුණු සුවඳ තියෙනවා. අපිට කැරට් අලයක් ඇස් පියාගෙන උනත් කියන්න පුළුවන් මේ කැරට් අලයක් කියලා. අඹ ගෙඩියක් අතට ගත්තම කියන්න පුළුවන් මේ අඹ ගෙඩියක් කියලා. ඒ අඹ ගෙඩියට ආවේනික සුවඳ තියෙන නිසා. අන්නාසි ගෙඩියක තියෙන નિયમિત සුවඳ නිසා අපිට ඒක කියන්න පුළුවන් අන්නාසි ගෙඩියක් කියලා. මෙන්න මේක තමයි ආවේනික සුවඳ කියන්නේ. වයනය කියන්නේ අතට දැනෙන ස්වરૂපය. යම් ආහාරයක අතට දැනෙන ස්වરૂපය. කරවල කූරියක් අතට දැනෙන ස්වરૂපයට අපි කියනවා එහි වයනය කියලා. මෙන්න මේ සඳහා ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන ස්ථාන දෙකක් තියෙනවා. මේ ආහාර තෝරා ගැනීම, ගබඩා කිරීම, සකස් කිරීම කියන කරුණු පාදක කරගෙන සම්බන්ධ වෙන ස්ථාන දෙකක් තියෙනවා. ඒ දෙක තමයි නිවස හා වෙළඳ පොළ. ඒ දෙක තමයි නිවස හා වෙළඳ පොළ. අපට ආහාර තෝරා ගැනීම සඳහා වෙළඳ පොළට පිවිසෙන්න වෙනවා. වෙළඳ පොළට යන්න වෙනවා. ඒ වගේම ඒ තෝරාගත් ආහාර ගබඩා කරන්න, සකස් කරන්න නිවස අවශ්‍ය වෙනවා. මේ නිසා තමයි පුතේ අපේ මාතෘකාවට අදාළව ආහාර තෝරා ගැනීම, ගබඩා කිරීම, සකස් කිරීම සඳහා වෙළඳ පොළ හා නිවස පාදක වෙන්නේ. ඔබට මම කියනවා වෙළඳ පොළක ආහාර ගබඩා කර තියෙන ආකාරය ඔබගේ මතකයට නගා ගන්න කියලා. ඉරිදා පොළක නම් තට්ටුවක, ඒ කියන්නේ එළවලු පළතුරු බිම දාන්නේ නෑනේ, තට්ටුවක එළවලු පළතුරු තියෙනවා, පලා වර්ග තියෙනවා. සිල්ලර බඩු, ඒ කියන්නේ සහල්, කුළු බඩු වර්ග, සීනි, තේකොළ, පරිප්පු, පොල් තෙල් මේව ගබඩා කර තියෙන ආකාරය වෙනස්. හැම විටම අපි තෝරා ගන්නා මේ ආහාරය ආවරණය කර තියනවා නම් මිලදී ගැනීම සුදුසු වෙනවා. මොකද්ද දුවේ පුතේ ආවරණය කරලා තියනවා කියන්නේ? ආවරණය කරලා තියනවා කියන්නේ සුදුසු බඳුනකින් වසා තැබීම. විවෘතව එලිමහන තියලා තියෙන දෙයක් නෙවෙයි. විවෘත බඳුනකින් මිලදී ගැනීම ආරක්ෂිත නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පොල් තෙල් විවෘත කර තියෙන බඳුනකින් අපිට බෝතලයකට දාලා දෙනවනම් එය පිරිසිදු නැහැ. අපට නොපෙනෙන වෙලාවක කැරපොත්තෙක්, මීයෙක්, වෙනස් සත්වයෙක් වැටලා තියෙන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි දුවේ පුතේ ආවරණය කර තිබෙන යන්ත්‍රයකින් පොත්තමක් තද කිරීමෙන් අපි ගෙන යන බෝතලයකට පොල් තෙල් පුරවා දෙනවා නම් එය ආරක්ෂිතයි. එහෙම නැත්නම් පැකට් කර තිබෙන, එසේත් නැත්නම් බෝතල් වල අසුරා තියෙන පොල් තෙල් පිරිසිදුකමින් ප්‍රසස්තයි. හොඳයි. ඊළඟට දුවේ පුතේ කුළු බඩු වර්ග කියලා අපි කියනවා මිරිස්, කොත්තමල්ලි, ගම්මිරිස් ඇට, සූදුරු, මෙන්න මේ වගේ දේවල්. තවත් අපි වෙළඳ පොලෙන් මිලදී ගන්නවා පරිප්පු, සීනි, තේකොළ, හාල්, තිරුඟු පිටි. මෙන්න මේ වගේ ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. ඔබමා පාරිභෝගිකයෙක් වශයෙන් කටයුතු කරන අවස්ථාවලදී ආහාර තෝරා ගැනීමට සිත තබා ගන්න ඕන වැදගත් කරුණු තියෙනවා. පාරිභෝගිකයෙක් ලෙස අපි කටයුතු කරන විට නිරීක්ෂණය කළ ලක්ෂණ, එම ලක්ෂණවලට හානි වී ඇති ආකාරය විමසා බලමු. අපි නිරීක්ෂණයකට අත්විඳින්නට වූ ආහාරවල ගුණාත්මක ලක්ෂණ ලෙස එළවලු පළතුරුවල නියමිත වර්ණය සුවඳ තිබෙනවාද කියලා සලකා බැලීම වැදගත් වෙනවා. මාෂභෝග එනම් මුං ඇට, කඩල, පරිප්පු ප්‍රමිතියෙන් නිහල මට්ටමක තියෙන්න ඕන. ඊළඟට මස්, මාළු දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත වෙන්න ඕන. කරවල හොඳ තත්ත්වයෙන් තිබීම සඳහා තෙත ගතියක් නැති, පුස් නැති, වියලි ගතියකින් යුක්ත වෙන්න ඕන. පලා වර්ග මැලවි නොමැතිව අලුත්ව තියෙන්න ඕන. පැකට් කර ඇති ආහාර ගොඩාක් වෙලාවට මිලදී ගැනීම සුදුසුයි. බිත්තර තෝරා ගැනීමේදී බරින් වැඩි බිත්තර තෝරා ගැනීම ඉතාම හොඳයි. මම නැවත කියන්නම්, අපි නිරීක්ෂණයට අත්විඳින්නට වූ ගුණාත්මක ආහාරවල ලක්ෂණ, එළවලු පළතුරු නියමිත වර්ණය, නියමිත සුවඳ තියෙන්න ඕන. මාෂභෝග කියන්නේ මුං ඇට, කඩල, පරිප්පු ප්‍රමිතියෙන් උසස් ඉහළ මට්ටමක තියෙන්න ඕන. මස්, මාළු දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත වෙන්න ඕන. කරවල හොඳ තත්ත්වයෙන් තිබීම, ඒ සඳහා තෙත ගතියක් නැති, පුස් නැති, වියලි තත්ත්වයෙන් තියෙන්න ඕන. පලා වර්ග මැලවී නොමැතිව අලුත්ව තියෙන්න ඕන. පැකට් කර ඇති ආහාර මිලදී ගැනීම වඩා සුදුසුයි. මෙන්න මේ කරුණු අපිට හොඳ තත්ත්වයේ ආහාර මිලදී ගැනීම පිළිබඳව ඉදිරිපත් කරන්න පුළුවන්. අපි එම ලක්ෂණවලට හානි වී ඇති ආකාරය කොහොමද කියලා විමසා බලමු. සමහර ආහාරවලට හානි වී ඇති ආකාරය පිළිබඳ ඔබ දැකලත් ඇති, ඔබගේ මතකයට නගා ගන්න. සහල්, මුං ඇට කුඩු ස්වභාවයක් තියෙනවා නම් ඒ සහල් මුං ඇට ආහාරයට සුදුසු නැහැ. ගුල්ලෝ ඉන්නවා සහල් වල. ඔබ දින කීපයකට පෙර දකින්නට ඇති රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයේදී පෙන්නවා හාල් වලට ගුල්ලු ගහලා එකතු වෙලා තියෙනවා. මේ හාල් පාරිභෝගිකයාට නුසුදුසුයි. සහල් වල ගුණාත්මකභාවය නැති වී ගිය අවස්ථාවක් ලෙස අපිට මේ අවස්ථාව දක්වන්න පුළුවන්. ඒ වගේම එළවලු නරක් වූ කොටස් පැහැය වෙනස් වී තිබෙන අතර පළතුරු පළුදු වී ඇති අයුරු මතකයට නගා ගන්න. පාන් කළු පැහැති පුස් එකතු වූ තියෙනවා. මාළු දුඹුරු පැහැවීම, දුගඳ හැමීම, මාළු වලට ෆෝමලින් නිකුත් කිරීම දක්වන්න පුළුවන්. කරවල පුස් සහිත වීම, තෙත ස්වභාවය ගැනීම. සීනි ඇට වශයෙන් නොතිබී තෙත් ස්වභාවයකින් තිබීම. ඊළඟට දුවේ පුත්තේ ආහාර තෝරා ගැනීම, ගබඩා කිරීම හා සකස් කිරීම යන ක්‍රියාවලදී ආහාරයේ ගුණාත්මක ලක්ෂණ පවත්වා ගැනීමේදී මතුවන දුෂ්කරතා මොනවද කියලා බලමු. ඔබගේ පෙළ පොතෙහි 43 වන පිටුවට යොමු වෙන්න. පාරිභෝගිකයන් හා වෙළඳුන් නොසලකිලිමත් වීම හා නොදැනුවත් බව. පාරිභෝගිකයා කියන්නේ මුදල් වියදම් කර භාණ්ඩ ලබා ගන්නා පුද්ගලයාට. ඔබත් මමත් වෙළඳ පොළට ගියාම පාරිභෝගිකයින් වෙනවා. අලුත් ආහාර පිළිබඳ පාරිභෝගිකයා තුළ හොඳ අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. ඒ කියන්නේ අලුත් ආහාරවල තියෙන ලක්ෂණ මොනවද කියලා ඔබ මා ඇතුළු අපි දැන සිටිය යුතුයි. වෙළඳුන් ලාභ ලබා ගැනීම පරමාර්ථ කරගෙන ආහාර අලවි කරනවා. පාරිභෝගික ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් නොවීම මේ නිසා පාරිභෝගික ප්‍රමිතියෙන් උසස් ආහාර මිලදී ගැනීම දැන සිටිය යුතුයි. නිතරම පිරිසිදු ස්ථානයකින් ආහාර මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹිය යුතුයි. ඊළඟට පාරිභෝගිකයා තුළ ආර්ථික අපහසුකම් ඇති වී තිබෙන විට ආහාර තෝරා ගැනීමට ටිකක් ගැටලු සහගත තත්ත්වයක් මතුවෙනවා. මිලෙන් අඩු ආහාර තෝරා ගැනීමට පාරිභෝගිකයා පෙළඹෙනවා. මිලෙන් අඩු ආහාර ගුණාත්මකතාවයෙන් අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මිල අඩු ලුණු පැකට් අපි මිලදී ගන්න සුදුසු නෑ. අපි මිලදී ගන්න ඕන අයඩින් එකතු කර තිබෙන මිලෙන් වැඩි ලුණු පැකට්. ගුණාත්මක ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම ආර්ථික අපහසුකම් අතර සිදු වෙනවා. පවුලේ සමාජික සංඛ්‍යාව වැඩි වීම නිසා මිලදී ගන්න ආහාරවලට වැඩි මුදලක් වැය වෙනවා. නිෂ්පාදකයන් අලවිකරුවන් අතර අතරමැදියන් සිටීම නිසා ආහාරවල මිල වැඩිවීම සමහර විට නිෂ්පාදකයාත් නෙවෙයි අලවිකරුවත් නෙවෙයි අතරමැදියන් තමයි ලාභ ලබන්නේ. මෙන්න මේ නිසා ආර්ථික අපහසුකම් තිබෙන පාරිභෝගිකයාට වැඩි මුදලක් ආහාර සඳහා වියදම් කරන්න සිදු වෙනවා. ගුණාත්මක ආහාර සඳහා අධික මුදලක් වියදම් කිරීමට සිදු වෙනවා. මේකත් ආහාර තෝරා ගැනීමේදී පාරිභෝගිකයාට මතුවන ගැටලුවක්. තවත් ගැටලුවක් තමයි ඉඩකඩ සීමිත වීම. අධිසීතනයේදී ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ආහාරවල ගුණාත්මක භාවයට හානි වීමට පුළුවන්. මස් මාළු, අයිස්ක්‍රීම්, යෝගට් වගේ ආහාර ගබඩා කරන්න ශීතකරණය ප්‍රමාණවත් නොවීමත් ආහාරවල ගුණාත්මක බව අඩුවීමට හේතු වෙන්න පුළුවන්. තවත් හේතුවක් තමයි තාක්ෂණික දැනුම අල්ප වීම. ගබඩා කිරීමේ සහ සකස් කිරීමේ නිවැරදි ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. මස් මාළු ගබඩා කරන විට අනවශ්‍ය කොටස් කපා දමා පිරිසිදු කර අවශ්‍ය ප්‍රමාණ අනුව වෙන් කිරීම. වෙන් කර අධිශීත කරන කොටසේ ගබඩා කිරීම. ජලයට දමා තබා නැවත අධිශීත කරන කොටසෙහි ගබඩා නොකිරීම. ජලයට මස් මාළු දාලා තිබිලා නැවත ඒවා අරගෙන අධිශීත කරන කොටසේ ගබඩා කිරීම සුදුසු නැහැ. අයිස් කැට මස් මාළු අතර හිර වෙලා තියෙන පුළුවන්. ඇසුරුම හොඳින් වසා තැබීම ඉතාම වැදගත්. අධිශීත කරන කොටසේ අපි මස් මාළු ගබඩා කරන විට හොඳින් වසා තැබීම ඉතාම වැදගත් වෙනවා. ශුද්‍ර ජීවීන් වෙනත් කොටස් ආහාරවලට විස සහිත ස්වභාවයන් ඇති කරන්න පුළුවන්. මේ නිසා අපි මස් මාළු වෙන් කරලා භාජනවල දාලා පියන සහිත බඳුනකින් වසා තබන්න ඕන. උපකරණ හා මෙවලම් ඇසුරුම් පිළිබඳව සැලකිලිමත් වීම. ගොරකා විනාකිරි සඳහා ගැලපෙන උපකරණ භාවිතය. එසේ නොවීමෙන් ආහාරවල ගුණාත්මක බවට හානි වෙන්න පුළුවන්. ඊළඟට ආහාර පන නීති හා ප්‍රමිති අනුගමනය නොකිරීම. පාරිභෝගිකයාට අහිතකර අන්දමින් කටයුතු කරන පුද්ගලයන් සඳහා ආහාර පනත්තා නීති තියෙනවා. ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් අයිතිවාසිකම් ලබා ගන්න පුළුවන්. මේ සඳහා පාරිභෝගිකයාට හැකියාව තියෙනවා. මේ සඳහා වැඩිපුර විස්තර ඔබගේ 11 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යා පෙළ පොතේ 46 පිටුවට යොමු වෙන්න. ආහාර ගබඩා කිරීම පිළිබඳ දුෂ්කරතා අවම කර ගැනීමට ගත හැකි පියවර බලමු. පළවෙනි කරුණ තමයි ඉඩකඩ. ඉඩකඩ සඳහා ගබඩා පහසුකම් තිබීම. විවිධ ආහාර සඳහා ගැලපෙන ආහාරය ගබඩා කිරීම වෙනස් වෙනවා. උදාහරණ වශයෙන් සහල් වියලි ස්ථානයක ගබඩා කළ යුතුය. එළවලු පළතුරු වාතාශ්‍රය ලැබෙනසේ ගබඩා කළ යුතුය. මස් මාළු පිරිසිදු කර කොටස් කර අධිශීත කරනේ ගබඩා කළ යුතුය. දෙවන කරුණ තමයි ඔබ ලියා ගන්න කල් පැවැත්ම හා අපේක්ෂිත කාල සීමාව පිළිබඳව සැලකිලිමත් වීම. මම නැවත කියන්නම්. කල් පැවැත්ම හා අපේක්ෂිත කාල සීමාව පිළිබඳ සැලකිලිමත් වීම. ආහාර කල් තබා ගැනීමේදී පැකට් කර තිබෙන, එහෙම නැත්නම් බෝතල් කර තිබෙන ආහාරවල ප්‍රමිතිය සහතික කරන්නේ SLS ලාංඡනය. මෙවැනි ආහාරවල SLS ලාංඡනය පිළිබඳව ඔබ සැලකිලිමත් වීම වැදගත්. මේ SLS ලාංඡනයේ නිෂ්පාදන දිනය, කල්ලිකුත් වන දිනය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. එම ආහාරය ආහාරයට ගන්නා ක්‍රමය, අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, මිල, මෙන්න මේ පිළිබඳ තොරතුරු SLS ලාංඡනයේ සඳහන් වී තියෙනවා. තුන්වෙනි කරුණ ප්‍රවාහනයේදී හානි අවම කර ගැනීමේ උපක්‍රම භාවිතය මනවත කියන්නම් ප්‍රවාහනයේදී හානි අවම කර ගැනීමේ උපක්‍රම භාවිතය තක්කාලි මිදි බිත්තර වැනි ආහාර ප්‍රවාහනය කිරීමේදී අපි ඒවන් නොතැලීමට නොකැඩීමට ප්‍රවේසම් වෙන්න ඕන. විශේෂයෙන්ම බිත්තර ශීතකරණයක ගබඩා කිරීමේදී බිත්තර ඇසිරීමට තිබෙන කොටසෙහි තබන්න ඕන. නමුත් බිත්තර අපිරිසිදු වුණු ස්වභාවයක් තියෙනවා නම් පිස දාලා තියන්න පුළුවන්. සේදීමක් කරන්න එපා. සේදීමේදී බිත්තරයේ තිබෙන ඇලෙන සුළු ද්‍රව්‍ය ඉවත් වී බිත්තර කටුවේ තිබෙන සිදුරු තුලින් පරිසරයේ තිබෙන ශුද්ධ ජීවීන් ඇතුල් වෙන්න පුළුවන්. නමුත් පිසීමට ගැනීමට පෙර බිත්තර ප්‍රවේශමෙන් සබන් තමා සෝදා පිරිසිදු කර පිසීම සඳහා ගන්න ඕන ගත යුතුයයි. හතරවෙනි කරුණ උපකරණ මෙවලම් නිවැරදිව භාවිතය. උපකරණ මෙවලම් නිවැරදිව භාවිතය. ආහාර පිසීමේදී පිසීමට ගන්නා සියලුම භාජන සබන්දමා සෝදා පිරිසිදු කරගත යුතුය. ඒ වගේම ආහාර පිසීමට ගන්නා පුද්ගලයා විසින් ඔහුගේ හෝ ඇයගේ දෑත් පිරිසිදුව සෝදාගත යුතුය. ආහාර පිසීමේදී තක්කාලි අන්නාසි විනාකිරි සඳහා ලෝහ බඳුන් භාවිතා නොකළ යුතුය. ආහාර පිළිගැන්වීමේදී මේ තත්ත්වය මේ ආකාරයටම වැදගත් වෙනවා. ඒ වගේම දුවේ පුත්තේ විවිධ ආහාර එකම පුෂ්ටයක් මත තබා කැපීම නොකළ යුතුය. මාළු මස් පළතුරු එළවලු පාන් මේ සඳහා වෙන වෙනම පුෂ්ටයන් හා පිහි තෝරා ගැනීම වැදගත් වෙනවා. විවිධ ආහාරවලට වෙන වෙනම පිහි භාවිතා කළ යුතුයි ආහාර කැපීම සඳහා. තවත් හේතුවක් ආහාර නරක් වීමට බලපාන හේතුවන භෞතික රසායනික ජීව විද්‍යාත්මක හේතු මගහරවා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට දුවේ පුත්තේ ආහාර සකස් කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා බලමු. ආහාර සකස් කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? කරුණු වශයෙන් ඔබ ලියාගන්න. ඔබට මා මුලදී සඳහන් කරා සටහන් පොතක් පෑනක් සූදානම් කරගන්න කියලා. ලියාගන්න. ආහාර වර්ගය අනුව ගුණාත්මක බව තීරණය කරන සාධක පිළිබඳව සැලකිලිමත් වීම. ආහාර වර්ගය අනුව ගුණාත්මක බව තීරණය කරන සාධක පිළිබඳව සැලකිලිමත් වීම. දෙවන කරුණ සුදුසු ද්‍රව්‍ය උපකරණ හා මෙවලම් තෝරා ගැනීම තුන්වෙනි කරුණ ආහාර ද්‍රව්‍යවල සකස්කරණ ස්ථානයේ හා පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්ෂිත බව හතරවන කරුණ හැකි අවස්ථාවන්හිදී නිවසේදී අමුද්‍රව්‍ය නිපදවා ගැනීම හා අමුද්‍රව්‍ය නිපදවා ගැනීම හා සකස් කිරීම පස්වන කරුණ තාක්ෂණික දැනුම උපකරණ මෙවලම් නිවැරදිව භාවිතා කිරීම ඊළඟට දුවේ පුතේ මේ කරුණ පිළිබඳව මා කෙටි විස්තරයක් කරනවා පළවෙනි කරුණ ආහාර වර්ගය අනුව ගුණාත්මක බව තීරණය කිරීම අපි කැකුළු හාල් වල අඩංගු බව දන්නවා විටමින් B1 තයමීන් මේ තයමීන් ආරක්ෂා වන පරිදි අපි කැකුළු හාල් වල බත පිස ගැනීම කළ යුතුයි ඒ කියන්නේ නිවුඩ ගතිය ගොඩාක් ඉවත් වෙන තුරු පාහින්න කුල්ලෙන් පොළලා ඒ තයමීන් කොටස ඉවත් කරන්න හොඳ නැහැ ඊළඟට සහල් දෙතුන් වතාවක් සෝදලා වතුර විසි කරන්න හොඳ නැහැ ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සහල් වලට අවශ්‍ය වතුර එකතු කරලා බත පිස ගැනීම කළ යුතුයි. පලා වර්ග අධික තාපයට ලක් නොකර කොළ පැහැති වර්ණය ආරක්ෂා කරගත යුතුයි. පලා වර්ගයක් හින් මැල්ලුමක් හදනකොට මැටි හට්ටියක් තෝරගන්න ඕන. මේ මැටි හට්ටිය ලිපේ තියලා තාපයට ලක් වුණාට පස්සේ පිළියෙල කරගත්තු පලා වර්ගයකට එකතු කරලා තද ගින්නේ විනාඩියක් පමණ පිසීම සිදු කර විවෘත කරලා හැන්දේ මිටෙන් මිශ්‍ර කිරීම අවශ්‍ය වෙනවා. එතකොට අර පලා වර්ගයේ කොළ පැහැය අපට ආරක්ෂා කරගන්න පුළුවන්. උදුනේ නිවතට ගත්තට පස්සේ දෙහි ටිකක් එකතු කරන්න පුළුවන්. එතකොට උදුනේදී විනාශ වුණු සී විටමින් තාපය නිසා විනාශ වුණු විටමින් දෙහි ටිකක් එකතු කිරීමේ ලබා ගන්න පුළුවන්. සමහර ආහාර ප්‍රමාණවත් වේලාවක් නොපිසීම නිසා ජීර්ණ ආබාධ ඇති වෙන්න පුළුවන්. ජීර්ණයට අපහසු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මස්, මාළු, සැමන් අපි වැඩි වේලාවක් තාපයට ලක් කර උදුනේදී පිසීම අවශ්‍ය වෙනවා. සමහර ආහාර වැඩි වේලාවක් පිසීම නිසා පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්න පුළුවන්. සලාදයක් පිළියෙල කරන්න අවශ්‍ය වෙන්නේ අපි ආහාර පිළිගැන්වීමට මොහොතකට කලින්. කලින් සලාදයක් පිළියෙල කර තිබුණොත් C විටමින් විනාශ වෙනවා. ඒ නිසා අපි සලාදයක් පිළියෙල කරන්නේ බොහෝ විට ආහාර පිළිගැන්වීමට බොහෝ වෙලාවට මොහොතකට පෙර. සුදුසු ද්‍රව්‍ය හා උපකරණ මෙවලම් තෝරා ගැනීම. විශේෂයෙන්ම දුවේ පුතේ අඹරැල්ල, අඹ, අන්නාසි පිසීමකට ලක් කරනවා නම් අපි මේ සඳහා මැටි බඳුන් ලී හැඳි තෝරගන්න ඕන. විවිධ ආහාර කැපීමට විවිධ පෘෂ්ඨ සහ පිහි තෝරා ගැනීම වැදගත් වෙනවා. මස්, මාළු, එළවලු, පළතුරු, පාන්, කේක් කැපීමට ඒ සඳහා ගැළපෙන විවිධ ලෑලි හා පිහි තෝරා ගන්න අවශ්‍යයි. ආහාර ද්‍රව්‍ය සකස් කරන ස්ථානයේ හා පුද්ගලයින්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව. පිරිසිදු ස්ථානවලින් අපි ආහාර මිලදී ගැනීම අවශ්‍යයි. මේ ආහාර මිලදී ගනු ලබන පුද්ගලයාගේ පිරිසිදු බව හා නිරෝගී පුද්ගලයෙක් වීම. ඒ කියන්නේ අපි ආහාර මිලදී ගන්න වෙළඳ පොලේ සිටින පුද්ගලයා වෙළෙන්දාක පිරිසිදු පුද්ගලයෙක් වීම, නිරෝගී පුද්ගලයෙක් වීම අවශ්‍යයි. අපිට ඒක බැලුව බැල්මට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ආහාර සකස් කරන ස්ථානයක් නම් ඒ කියන්නේ අපි හිතමු සුළු කෑම හදමින් විකුණන තැනක්, කට්ලට් හදමින් විකුණන තැනක්. ඒ වගේ ආහාර සකස් කරන ස්ථානයක් නම් එම ස්ථානය පිරිසිදු වෙන්න ඕන. ආහාර පිළියෙල කරන පුද්ගලයාගේ පිරිසිදු බව, පාරිභෝගිකයාට ආහාර ලබා දෙන ආකාරය වැදගත් වෙනවා. පිළියෙල කළ ආහාරය තමාගේ අතින්ම පාරිභෝගිකයාට බෑග් වල දාලා දෙනව නම් අපි එවැනි ස්ථානයකින් ආහාර මිලදී ගන්න නැහැ. අන්න ඒ වගේ සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට දුවේ පුතේ අපි ගෙදරදි සෙමන් ටින් එකක් මිල්ක් මේඩ් එකක් කඩන්න ඉස්සර වෙලා සෙමන් ටින් එක කඩන මතු පිට තම් මිල්ක් මේඩ් එක කඩන මතු පිට සබන් දාලා සේදීම ඉතාම වැදගත්. වෙළඳ පොලෙන් මිල දීගෙන ඉදර ගෙනාවට පස්සේ එහෙම නැත්තම් වෙළඳ පොල තුලදී ඒ ටින් එක මත ක්‍රුමීන් ගමන් කර තිබෙන්න පුළුවන්. කැරපොත්තන්, හූනන්, ඔවුන්ගේ අපද්‍රව්‍ය එකතු වෙලා තියෙන්න පුළුවන්. මේ නිසා සෙමන් ටින් එකක් මිල්ක් මේඩ් එකක් විවෘත කිරීමට පෙර සබන් දාලා සේදීම ඉතාම වැදගත්. මා ඔබට කලින් මතක් කළා වගේ බිත්තර කටුව සබන් දමා සේදීම, බිත්තරයක් විසීමට පෙර සබන් දමා සේදීම වගේම මේ මිල්ක් මේඩ් එකක් සෙමන් ටින් එකක් විවෘත කිරීමට පෙර සබන් දමා සේදීම වැදගත් වෙනවා. මම නැවත කියන්නම්, ආහාර ද්‍රව්‍ය සකස් කරන ස්ථානයේ හා පුද්ගලයින්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව යටතේ මේ කරුණු වැදගත් වෙනවා. පිරිසිදු ස්ථානවලින් ආහාර මිලදී ගැනීම මේ ආහාර මිලදී ගනු ලබන පුද්ගලයාගේ පිරිසිදු බව හා නිරෝගී පුද්ගලයෙක් වීම. ආහාර සකස් කරන ස්ථානයක් නම් එම ස්ථානය පිරිසිදු වීම ආහාර පිළියෙල කරන පුද්ගලයාගේ පිරිසිදු බව, පාරිභෝගිකයාට ආහාර ලබා දෙන ආකාරය පිළිබඳ සැලකිලිමත් වීම. ඊළඟ කරුණ තමයි හැකි අවස්ථාවන්හිදී නිවසේදී අමුද්‍රව්‍ය නිපදවා ගැනීම. මොනවද දුවේ පුතේ නිවසේදී පිළියෙල කරගත හැකි අමුද්‍රව්‍ය? අපි ආහාර සකස් කරන විට කුළුබඩු වර්ග මිලදී ගන්නවනේ. මොනවද කුළුබඩු වර්ග? මිරිස් කරල්, කොත්තමල්ලි, ගම්මිරිස් ඇට, සූදුරු, උලුහාල්, මෙන්න මේ වගේ කුළුබඩු වර්ග. මේවා අපි නිවසේදී පිළියෙල කරගන්නව නම් ඉතාම වැදගත්. වෙළඳ පොලෙන් මිලදීගෙන ඒවා සෝදලා වියලා නිවසේදී කුඩු කර ගැනීම ඉතාම වැදගත්. මේ ආකාරයට කුළුබඩු වර්ග සෝදලා තුනී කරලා වේලලා වේලුනාට පස්සේ බ්ලෙන්ඩරේක ආධාරයෙන් නිවසේදී කුඩු කර ගැනීමට හැකිනම් ඉතාම හොඳයි. මේ ආකාරයට කුඩු කරගත්ත කුළුබඩු වර්ග විනාඩි 10ක් 15ක් පිරිසිදු ඩිමයි කඩ 16ක තුනී කරලා තියෙන්න ඕන. කුඩු කරගත් කුළුබඩු වර්ග ටිකක් රසණය සහිතයි. මේ රසනේ ස්වභාවයෙන්ම අපි බෝතල්වල ඇසිරීම සුදුසු නෑ. විනාඩි 10ක් 15ක් මේ කුළුබඩු වර්ග තුනී කරලා තියලා නෙවුනාට පස්සේ වීදුරු බෝතල්වල අසුරන්න ඕන. වීදුරු බෝතල්වල අසුරා තිබීමෙන් අපට මාස දෙකක් තුනක් තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ වෙළඳ පොලෙන් කැලිමිරිස් මිලදී ගන්න එපා. ආහාරයට අහිතකර පිළිකාකාරක ද්‍රව්‍ය එකතු කරනවා. මේ නිසා මිරිස් කරල්, සෝදා, වේලා කැලිමිරිස් ස්වභාවයට බ්ලෙන්ඩරෙන් සකස් කර ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. කහකුඩුත් අපිට ගෙදරදි පිළියෙල කරගන්නව නම් ඉතාම සුදුසුයි. අමුකහ වාෂ්පෙන් තම්බල සිහින්ව කැබලි කපලා තදව්වේ වේලලා බ්ලෙන්ඩරයකින් කුඩු කර හලා ගන්න පුළුවන්. වෙළඳ පොලෙන් මිලදී ගන්නා කහ කුඩු වලට පාන් පිටි එකතු කරනවා. මෙන්න මේ නිසා මේ කුළුබඩු වර්ග ගෙදරදී සකස් කර ගන්නව නම් ඉතාම හොඳයි. ඒ වගේම පැණි වර්ග ගෙදරදී හදාගන්න, ඒ කියන්නේ පොල් පැණි, කිතුල් පැණි ඔබට ගෙදරදී සකස් කර ගැනීමේ පහසුකම් තිබෙනවා නම් එසේ ගෙදරදී සකස් කර ගන්න පුළුවන්. කිතුල් පැණි වලට හකුරු වලට හුඹස් මැටිදිය කරලා එකතු කරනවා. පාරිභෝගිකයාට ඒවා නොසුදුසුයි. ඉතින් දුවේ පුතේ මා ඔබට අද කතා කළා ආහාර තෝරා ගැනීමේදී සකස් කිරීමේදී පිළියෙල කිරීමේදී ඒවායේ ගුණාත්මක ලක්ෂණ ආරක්ෂා කරගන්නේ කොහොමද? වෙළඳපොළට පාරිභෝගිකයෙක් වශයෙන් ආහාර මිලදී ගැනීමට ගිය අවස්ථාවක අපි කටයුතු කරන්නේ කොහොමද? ආහාර සකස් කරන විට අපි සැලකිලිමත් වෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට මම ප්‍රශ්න කීපයක් ලියාගන්න කියනවා. පාඩමට පෙර ඔබට මා මතක් කළා පොතක් පෑනක් සූදානම් කරගන්න කියලා. ප්‍රශ්න අංක 1. විවිධ ආහාර වර්ග තෝරා ගැනීම, ගබඩා කිරීම සහ සකස් කිරීමේදී ගුණාත්මක ලක්ෂණ රැක ගැනීමට ඇති දුෂ්කරතා පැහැදිලි කරන්න. මම නැවතත් කියනවා ප්‍රශ්නාංක 1. විවිධ ආහාර වර්ග තෝරා ගැනීම, ගබඩා කිරීම සහ සකස් කිරීමේදී ගුණාත්මක ලක්ෂණ රැක ගැනීමට ඇති දුෂ්කරතා පැහැදිලි කරන්න. ප්‍රශ්නාංක 2. එම දුෂ්කරතා අවම කර ගැනීමට ගත හැකි පියවර සාකච්ඡා කරන්න. නැවත කියනවා ප්‍රශ්නාංක 2. එම දුෂ්කරතා අවම කර ගැනීමට ගත හැකි පියවර සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 3. දුෂ්කරතා අවම කර ගනිමින් ආහාර තෝරා ගැනීම, ගබඩා කිරීම සහ ආහාර සකස් කිරීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න. ප්‍රශ්නාංක 3. දුෂ්කරතා අවම කර ගනිමින් ආහාර තෝරා ගැනීම, ගබඩා කිරීම සහ ආහාර සකස් කිරීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න. මේ ප්‍රශ්න තුනට ඔබ පිළිතුරු ලියා ඔබගේ පාසලේ ගෘහ ආර්ථික විද්‍යා ගුරු මහත්මියට පෙන්වා ඒ ප්‍රශ්න කිහිපය ඇගයීමට හා ප්‍රතිපෝෂණයට ලක් කරගන්න. ඉතින් දුවේ පුතේ, තවත් මෙවැනිම පාඩමකින් අපි හමු වෙමු. ඔබට ආයිබෝවන්, සුබ දවසක්.